මීළඟට ගරු නලින් බණ්ඩර මන්තතුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
ගරු මාස්ටර් මන්තුමනි, පළවෙනි කාරණේ අපි මේ කතා කරන්නේ.
ඕඩර් ප්ලීස්. මීළඟට මූලාසනයේ හර්ෂන් රාජකන්න මැතිතුමාට ආරාධනා කරනවා.
අපි අද කතා කරන්න ඇත්තරම මේ අගමැතිතුමාගේ ප්‍රකාශනය ගැන තමයි මේ අද විවාද කරන්නේ. ඒතොර අපිට ප්‍රයෙන්නේ නැහැ අගමැතිතුමාගේ ප්‍රකාශනයට ආණ්ඩුවේ තියෙන සහයෝගය. දැන් අගමැතිතුමාගේ ප්‍රකාශනය ගැන කතා කරද්දී ආණ්ඩුව දෙන්න ඕන සපෝට් එක. අද අඩුම ගානේ කතික ඒව ටිකවත් නැහැ ආණ්ඩුවේ අගමැතිතුමාගේ ප්‍රකාශනයට ශක්තියක් දෙන්න. ඒකෙන්ම පේනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක පොහොට්ටු නඩේ හදපු ආණ්ඩුව අසාර්ථක ආණ්ඩුවක් කියලා. මොකද ඇත්තටම අද මේ තැනට මේ රට බංකොලොත් කරපුවාට වගකීම් පිරිස තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පිටිපස්සේ ආණ්ඩුව හිටගෙන ඉන්නේ. දැන් අපි දන්නවා කැබිනට් එකේ 25ක් ඉන්නවා අගමැති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිත් එක්ක. හැබැයි මේක සර්වපාක්ෂික ආණ්ඩුවක් කියලා කියන්න පුළුවන්ද? මේ ආණ්ඩුවේ නොහිටපු අයට ඉන්නේ අපේ අහපැත්තට ගිය හරින් ප්‍රනාන්දුයි මනුසයි විජේදාස රාජපක්ෂයි. ඒ කියන්නේ 88%ක්ම පොහොට්ටුවත් එක්ක හදපු ආණ්ඩුවක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා කරන්නේ. එතකොට දැන් මේගොල්ලෝ හරියට මේ අද රට බංකොලොත් වීම ඒගොල්ලෝ නොකරයි වගේ තමයි ආණ්ඩුව කරන්නේ. අද රට බංකොලොත් වීමට වගකීම් දෙන 99%ම ගෝඨාභය රාජපක්ෂ. මේ මාස 30ක ආණ්ඩුව තමයි මේ රට බංකොලොත් කරේ. දැන් සමහරු අවුරුදු 74කට බනිනවා. ඒක සම්පූර්ණ වැරදි. මේ රට බංකොලොත් වීමට ආසන්නතම හේතුව තමයි අවුරුදු ඒ දෙකහමාරක් මාස 30ක් ආණ්ඩු කරපු ගෝඨාභය රාජපක්ෂ. ඒකටම ඊළඟ හේතුව තමයි අවුරුදු 28ක් රට පාලනය කරපු අය 94 ඉඳන්. 74ට බයි ඉන්නපා. නිදහස් අධ්‍යාපනය දුන්නු, නිදහස් සෞඛ්‍ය දුන්නු, මහවැලිය හදපු, මේ රටේ ආර්ථික වෙනසක් කරන ඇඟලුම් කර්මාන්තය ගෙනාපු. 74ට බයි ඉන්නපා. 74ෙන් අවුරුදු 28ක් අඩු කරලා අන්න ඒකට බයි ඉන්න. ඊළඟට මේකට ආසන්නම හේතුව විදියට කොහේ රට කරපු ගෝඨාභය රාජපක්ෂට බයින්ද? දැන් මන් දැක්ක මනුස්ස නනකර මහත්තය අයියා කියනවා රාජපක්ෂ ගෝඨාභය මහත්තයා ෆේල් තමයි දැන් එනවාට පාස් කරන්න පුළුවන් වගේ කතා කරනවා. පළවෙනි අවුරුද්ද අපි කිව්වා ෆේල් කියලා. අපි කිව්වා දෙවෙනි අවුරුද්ද පාස් වෙන්න ට්‍රයි කරපන් කියලා. පාඩම් කරපන් කිව්වා, වැඩ කරපන් කිව්වා. වැඩ කරේ නැහැ වගේ වැඩ කරලා අන්තිමට මොකද කරේ? දැන් රට නන්නාත්තරම කරලා දැම්මා. රට නන්නාත්තරම කරලා දැම්මා. දැන් ආයේ කියනවා අවුරුදු 5ක් Tamanට බලය දෙනවලු. මොන අවුරුදු 5ක්? අවුරුදු 5ක් නෙමෙයි එක පැය 24ක් මේ රට පාලනය කරන්න සදාචාරාත්මක අයිතියක් ගෝඨාභය රාජපක්ෂට නැහැ. මොකද මේ රට විනාශ කරේ ගෝඨාභය රාජපක්ෂ කියන මේ ජනාධිපතිවරයා. මට ජනාධිපති කියලා කියන්නත් බෑ. මට ජනාධිපති කියලා කියන්න බෑ. එච්චර විනාශයක් මේ රටේ ජනතාවට කරා. එච්චර විනාශාර හානියක් මේ රටේ ජනතාවට කරා. එතකොට පීපී ජයසුන්දර ලකෝ, අජිත් නිවට් කබ්‍රාල් ලකෝ, ඩබ්ලිව් ලක්ෂ්මන් ලකෝ මේගොල්ලෝ අපරාධමය වරද කරපු නිලධාරීන් ගෝඨාභය රාජපක්ෂත් එක්ක එකතු වෙලා මේවල ක්‍රිමිනල් ඔෆෙන්ස් වලට අනුව දඬුවම් කරන්න ඕන නිලධාරීන් ජනාධිපතිවරයා ඇතුළුව. එහෙනම් මේ අයට ඔක්සිජන් දෙන්න තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාද ඇවිල්ලා ඉන්නේ. මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු පිරිස ඇවිල්ලා ඉන්නේ. දැන් අපි දකිනවා සමහර රනිල් වික්‍රමසිංහ මහත්තයා සාකච්ඡා කරනවා. අනේ සාකච්ඡා අපි තුමු කෘෂිකර්ම ගැන කතා කරනවා කියලා. අනේ කෘෂිකර්ම ගැන කතා කරද්දී දෙපැත්තේ ඉඳන් ඉන්නේ කවුද? කෘෂිකර්ම අපිටද නැහැ. වජිරාභය වර්ධන, සාගල රත්නායක, අකිල විරාජ්, ඈ තව කවුද? ඔන්න ඔය හාදෝ ටික තියාගෙන තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා සාකච්ඡා කරන්නේ. රුවන් විජේවර්ධන ඔබතුමාගේ දිස්ත්‍රික් මෙන්න මෙයාලත් එක්ක තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ආණ්ඩු කරන්නේ. ලැජ්ජයි ලැජ්ජයි දෙගොල්ලන්ටම ලැජ්ජාවක් නැහැ. රනිල් වික්‍රමසිංහට ලැජ්ජාවකුත් නැහැ. පොහොට්ටුවේ හාදෙන්ට ලැජ්ජාවකුත් නැහැ. ඒ නිසා මේ රට විනාශ කරපු මේ පිරිසත් එක්ක මේ රට ඉස්සරහට යන්න බෑ. හොඳට මතක තියාගන්න. දෙවෙනි සුනාමි රැල්ල ළඟ එනවා. පළවෙනි සුනාමි රැල්ල වගේ නෙමෙයි දෙවෙනි සුනාමි රැල්ල. එච්චර මිනිස්සු පීඩාවකින් ඉන්නේ. ඒ ඇස්සේ හොරකම වංචාව නම් ඉවරයක් නැහැ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැතිකමේ ඉන්න පුළුවන්ද? මෙහා පැත්තේ ප්‍රසන්න රණතුන් හොතියාගෙන ඈ අධිකරණයේ වරදකරුවෙක් වෙලා කප්පහරා වෙන මොනවාද මේ කප්පහරා? මේ කැබිනට් එකට වළංගු භාවයක් තියනවද? හරිද නම් කැබිනට් එක කියන්නේ තමුසේ අයින් වෙනවයි කියලා. ඒක කියන්නේ ගෝඨාභය රාජපක්ෂට කොන්දක් නැහැ. රනිල් වික්‍රමසිංහට කොන්දකුත් නැහැ. මේ හාදියා මෙතන මේ බතල ගෙඩිය වගේ ඉඳගෙන ඉන්නවා. මේ අධිකරණයෙන් අපි නෙමෙයි මේ අධිකරණයෙන් හොරෙක් වෙච්චි. එතකොට ඒ විතරක්ද? දැන් ඊයේ පෙරේදා
විනාඩි කාලයක් තියෙනවා මන්තුමා.
ගේ මං හරි මට විනාඩියක් දෙන්න. මල්වානේ ආ විනාඩි දෙකක් හමු වුණා. මල්වානේ ඊටම දැන් හදපු එකකුත් නැහැ නේ ගරු ෆීල් මාසල් තුමා. ඒතර හදපු එකකුත් නැහැ. හැබැයි මං පැහැදිලිවම කියනවා ඒ නඩුවෙන් බේරුනේ කොහමද? හරි විදිහටනම් විජේදාස රාජපක්ෂ මහත්තයර කොන්දක් තියෙන්න ඕන. දවස් 14ක් ඇතුළත නීතිපති දෙපාර්තමේන්තුවට පුළුවන් මේක නැවත ඇපීල් කරන්න. හිටපු අධිකරණ ඇමතුමිය ඉන්නවා. හරිල එක්ක සාගමතුමනි ඔබතුමාලට කොන්දක් තියෙන්න පුළුවන් වෙන්න ඕන. බැසිල් රාජපක්ෂගේ මල්වාන ඉඩම සම්බන්ධ නඩුවට නැවත ඇපීල් කරන්න කියන්නේ. මම අහන ඔබතුමා එක කරනවද කියලා. මොකද මේ නඩුවේ පිළිබඳව බරපතල ප්‍රශ්න තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව මේකේ සාක්ෂිකරුවන්ව භාවිතා කරලා ඔවුන්ව නොම කරලා ඔවුන්ව අවභාවිතා කරලා ඔවුන්ට බලපෑම් කරලා මේ නඩුව වෙනස් කරලා තියෙන විතරක් නෙමේ මේ අධිකරණ තීන්දුව දුන්නු ඒ අධිකරණයේ නිෂ්කාරවරයා ඔහුගේ නම නිමල් රණවීර. මම මේක සභාගත කරනවා. මේ නිමල් රණවීර කියන්නේ කවුද? මේ විනිසුරුවරයාගේ සහෝදරයා ලලිත් ප්‍රියන්ත ජයසිංහ කියන්නේ පොහොට්ටුවේ ප්‍රාදේශ සභා ලයිස්තුවේ ලයිස්තු අපේක්ෂකෙක්. මෙන්න දිනවා චන්දනාම ලේකණේ මේ ගෘහමීලක මූලික ලයිස්තුව මෙන්න අපේක්ෂක ලයිස්තුව මේ තුනම මම සභාගත කරනවා. ඒ මහාධිකරණ දුවින්දුව දුන්නු විනිසුරු නිමල් රණවීරගේ සහෝදරයා ලලිත් ප්‍රියන්ත ජයසිංහ කියන්නේ එනම් පොහොට්ටුවට ලැබදියාවක් තියෙන විනිසුරුවරයෙක් තමයි මේ තීන්දුව දුන්නේ. එහෙනම් හැම පැත්තෙම මේ සැකේ තියෙනවා. එක පැත්තකින් විනිසුරුව සම්බන්ධව අනිත් පැත්තෙන් නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරපු ආකාරය. මේකට අපිට පුරවැසියෝ විදිහට ඇපීල් කරන්න බෑ. මේකට ඇපීල් කරන්න පුළුවන් එකම තැන තියෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට. එහෙනම් විජේදාස රාජපක්ෂ මහත්මිය රණ වික්‍රමසිංහ මැතිතුමනි ඔබතුමාලා සත්භාවයෙන් කටයුතු කරනවා නම්
මේකට
ඇපීල් කරනවද දවස් 14ක් යන්න කලින් කියන එක මම පැහැදිලිවම අහනවා.
කාලය අවසන් මන්තුමා.
ඔක කිව්වේ නිසා දැන්.
ඔව්.
ගරු මම ඉවර කරනවා. ගරු මූලාශ්‍රයේ මන්තුමනි මට විනාඩි දෙකක් දුන්නා. ඒ නිසා පැහැදිලිවම අද
කාලය අවසන් මන්තු.
අද මේ රාජපක්ෂ ආණ්ඩුව ආයි ඔළුව කෙලින් කරගෙන ඉන්නේ මේ රට විනාශ කරපු මාස 30 මේ හොරු ටික මේ ගෝඨාභය රාජපක්ෂ කියන ෆේල් ජනාධිපතිවරයා අද හුස්මාරන් ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා අනීතිකව ලබාගත්තු බලයක් අනුව මේ ඇයට දුන්නු ශක්තියයි.
ඔබතුමා
සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න මේ සියලු දෙනාත් එක්ක එකතු වුණා නම් අද මේගොල්ලෝ ඔක්සිජන් ගන්නෙ නැහැ. ඔබතුමා තනියම මේ රාජ
කාලය අවසන් කරු මන්තුමා
අටතු කරපු ඉන්න තමයි අද මේ
බොහොම ස්තුතියි.
ගරු රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඔව් මුලාසනෙන් අවසරයි මං වගත් මං එක්ක වැඩ කරපු සමහර අපේ පාක්ෂිකයන් ගැනත් නම් සඳහන් කරා. මේ රටේ ව්‍යවස්ථාව අනුව අගමැතිතුමා ඉල්ල අස්සුනාම ඇමතිවරු නැහැ. ලේකම්වරු නැහැ. මම අගමැතියට බාරගත්තදී වෙන කවුරුවත් හිටියේ නැහැ. ඒක ලේකම්වරු දෙන්නයි හිටියේ ලංකාවේ. ජනාධිපති ලේකම්, අගමැති ලේකම්. කවුරුත් හිටියේ නැහැ. මට සිදු වුණා ඒ අවස්ථාවේදී ඉන්ධන ගැන බලන්න, ආහාර ගැන බලන්න, අනෙක් ප්‍රශ්න ගැන බලන්න. මං එක්ක හිටපු ඇමතිවරු කීප දෙනෙක් එතෙන්ට කැඳෙව්වා. කැඳවලා විශේෂයෙන්ම පෝර රටේ පෝර තත්ත්වය ගැන හොයන්න කියලා මං මෙතුමගේ ළඟම මිත්‍ර හිටපු අධ්‍යාපන ඇමති අකිල කාර්යවාස මැතිතුමාට කිව්වා. මේ දෙන්න හරි යාළුයි. මං දන්නේ ඇයි මට ඇවිල්ලා මේ ගැන කියලා බයිඩ් කියලා. ඊළඟට රටේ ආහාර සැපයුම් තත්ත්වය ගැන බලන්න අපේ පක්ෂේ මහලේකම් රාංගේ බණ්ඩාර මැතිතුමා සභාපති වජිර අබ්බේවර්ධන මැතිතුමාට කිව්වා. ඒ වගේම සෞඛ්‍ය තත්ත්වය ගැන බලන්න පක්ෂේ නියෝජන නායක රුවන් විජේවර්ධන මැතිතුමාට කිව්වා. ඒව කළා. ඒ වැඩ ටික ඒගොල්ලෝ ආරම්භ කරා. ආරම්භ කරායින් පස්සේ මේ ඇමතිවරු වගකීම් බාරගත්තා. අපේ වෙළඳ ඇමතිතුමා පත් කළා. කෘෂිකාර්ම ඇමතිතුමා පත් කරායින් පස්සේ ඒ වැඩ කටයුතු බාර අරගෙන දැන් ආපහු මහලේකම්තුමයි මේ සභාපතිතුමයි ගිහින් තියෙනවා සිරිකොතේ වැඩ කටයුතු කරන්න. ඊට පස්සේ අපේ සෞඛ්‍ය ඇමතිතුමා ඇවිල්ලා එතුමා බාරගත්තාම දැන් රුවන් විජේවර්ධන මැතිතුමා මෙතන කරන්නට ජාත්‍යන්තර ඉල්ලීම් එපිල්ලේ කරන්නට නෂීත් ජනාධිපතිතුමා එක්ක සම්බන්ධීකරන්නේ විතරයි. එයාත් අයින් වුණා. එතන ලේකම් ඉන්නවා, ඇමතිවරු ඉන්නවා. අපේ මේ ඉන්ධන ප්‍රශ්නේ ගැන කාංචන විජේසේකර ඇමතිතුමා ගත්තයන් පස්සේ එතුමා සාගර රත්නායක මැතිතුමාක වැඩ කරනවා. එතුමා තමයි මේ ඔක්කොම බෙදහැරීම් කරන්නේ. ඒත් උවමනා එදා ඉඳන් උවමනා මුදල් ටික හොයාගෙන ක්‍රෙඩිට් ලයින්ස් වලට කතා කර ඔක්කොම කරන්නේ සාගර රත්නායක මහත්තයා. ඔට ඕන්න මම ඉවත් කරන්නම් එතනින්. ඊට පස්සේ මුදල් හම්බුනේ නැත්තම් වගකීම විපක්ෂේ බාර ගන්න. ඔබතුමා වාඩි වෙන්න. ඔබතුමා වාඩි වෙන්න දැන්. නෑ වාඩි වෙන්න. වාඩි වෙන්න. අනේ එච්චරයි දාලා තියෙන්නේ. ඒ මොකද්ද?
තුෂාර ඉදිරි මන්තුමා
වාඩි වෙන්න. මෙතන කාටවත් ඇමතිකම් දීලා තිබුණේ නෑ. මෙතුමා ඇමතිකම් ගත්ත ගමන් එතුමාගේ වගකීම දුන්නා. මං ඒකයි දැන් කිව්වේ අහගෙන හිටියේ නැත මේක වෙලා තියෙන්නේ මේ මේ සභාව ඇතුළට හෑන්ඩ් ෆෝන් ගෙනල්ලා එක එක අයට කතා කරන මම මොකද්ද කිව්වේ කියලා අහගෙන හිටියේ නැහැ. ඉතින් ඒ නිසා ගරු සභාපතිතුමනි යාළුවා ඉන්න පුළුවන් ඒත් කියන්න මේ හෑන්ඩ් ෆෝන් පාවිච්චි කරන්න එපා කියලා මේක ඇතුලේ.
බොහොම ස්තුතියි.
මම කඩාගෙන මොකද්ද කරන්න කියලා දන්නේ නැහැ. මේ කොහොම හරි මම මෙතන එකක් කියන්න ඕනේ. මේ විශේෂයෙන්ම මේ අය ගෙනල්ලා වැඩ කටයුතු කරේ. දැන් ඊළඟට අහනවා මම මොකද කරේ? ඇත්ත වශයෙන්ම මේ ලංකාවේ නීතිපති නීතිවේදී සංගමය තමයි ජනාධිපතිතුමා හම්බෙලා මේයි 8 වෙනිදා ගිවිසුමකට ආවේ. ඔබතුමා 19 වෙනි සංශෝධනේ ආපහු ගේනවනම් ඔබතුමා විශේෂයෙන්ම විධායක ජනාධිපතිකම අහෝසි කරනවනම් ඔබතුමාට ජනාධිපති හැටියට ඉන්න පුළුවන් කියලා ඒක ගෙනාව එක තියෙනවා. ඒගොල්ලේ යෝජනා වෙන එකක් නැහැ. ඒගොල්ලෝ ගිහින් හම්බුණා. මේ මං ජනාධිපතිතුමාට සුමාන 3ක් 4ක් කතා කරේ නැහැ. මෙතන විපක්ෂයේ මන්ත්‍රීවරු ඉන්නවා TN එකේ මේ ජනාධිපතිව කතා කරපු අය. ඊට පස්සේ දවසේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා මේකෙන් ඉල්ලලා අස්සුණා. මන්ද මේක වார்த்தාවට දානවා. ඉල්ලලා අස්සුණා. ඊළඟ දවසේ කැඳවලා විපක්ෂ නායකතුමාට කියවක බාර ගන්න කියලා. ඉතින් එතුමා බාර ගත්තේ නැහැ. එතුමා තීන්දුව කරලා බාර නොගත්ද? ඒක එතුමාගේ තීන්දුවක්. ඊළඟට මෙතුමා කිව්වා මෙතුමා කැඳෙව්වා මේ අගමැතිකමට. එතුමාත් කිව්වා ඔබතුමා ප්‍රකාශ කළා දවස් දෙකක් දෙන්න මිනිස්සු කැමති නැහැ අපි යන්නම් කියලා. මාව මේ මං ගිහින් ඉල්ලුවේ නැහැ. මේ මන්ත්‍රීතුමාල්ලා මමට කිව්වා ගිහින් ජනාධිපතිව කතා කරොත් ගිහින් හම්බෙන්න කියලා. මං ගිහින් හම්බුණා. රටේ ප්‍රශ්නේ අනුව මං ඒක අරගත්තා. මම ඊට පස්සේ ආපහු අගමැතිකම ගැන අපේ විපක්ෂ නායකතුමාත් ආපහු ඉව්වා. මං අයින් වෙලා එතුමා ගත්තනම් මේ මට දැන් කියන එක එතුමාට කියනවද? මං මේකෙන් අයින් වෙලා එතුමා එහෙක බාරගත්තනම් අද මං ගැන කියන දේ එතුමාට කියනවද? එතේ ලියුම ඇයි ලියුම ලියන්න ඊට දුන්නේ එහෙනම්? එච්චරයි මං අහන්නේ. මෙතන දැන් දේශපාලනේ ඔය දේශපාලනේ අයින් කරන්න. මන්ත්‍රීතුමා මගේ දේශපාලනට ගෙනල්ලා ඕකම කියන්න හැදුවා. දැන් මම මෙතන ගෙනා කියන ඕකට අතහරින්න. ඕක හරියන්නේ නැහැ. මොකද මට සිදු වෙනවා මම ඔක්කොම එවන්න. මොකද මේ අපේ හිටපු මේ රාජ්‍ය සභා මන්ත්‍රීව ගණනාවක් ඔබතුමාගේ ආසනේ ඉඳන් ආපහු කියනවා බැඳෙන්න ඕනේ කියලා. තව සමාජික බැඳෙන්න. ඉතින් මේ 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 හතර පහ දෙනා මට අගමැති කාර්යය තියන්න බෑ. දැන් කට්ටිය බැඳෙන්න ඒගොල්ලෝ එතන ඉන්නවා. මං ඉතින් පන්නලා දැම්මා කිව්වා ඔතන ගිහින් මිනිස්සු එනවා විගහට ඒගොල්ලෝ බලව ගන්න කියලා. එච්චරයි මං කළා තියෙන්නේ. ඉතින් මම දැන් ඔබතුමා මෙතෙන්ට ආවෙත් ඔක ඉගෙන ගත්තෙත් මන් නිසා. ඉතින් ඊළඟ පියවරත් මං ඒක ඉගෙන ගන්නකො.
නලීල් බණ්ඩාරවතුමා.
ගරු අගමැතිතුමාට ගෞරවයේ ඇතුව ගරු අගමැතිතුමනි මම බලාපොරොත්තු වුණේ අර විජේදාස රාජපක්ෂ මහත්මයාගේ නඩුව සම්බන්ධව ඔබතුමා දුවගෙන ඇවිල්ලා උත්තරයක් දෙයි කියලා. මම හිතුවේ නෑ මේ ඔබතුමාගේ ගොළබාලෝ ගැන උත්තර දෙන්න එන්නේ කියලා. ගරු
අංගින්නේ මෙතන අගමැතිගේ කාමරේ ඕන වෙලාවක එන්න.
ඒක තමයි මම ඔබතුමාගේ මල්වාන ඉඩම සම්බන්ධව ඔබතුමාලා ඇපීල් කරනවාද මට ඒක කියන්න ඔබතුමා.
අනේ ඒක මං කියන්නම්. ඒ අපීල් කරන එකේ තීන්දුව තියෙන්නේ නීතිපතිතුමාට.
ඔව්.
අපි කිසි දවසකට ඇඟිලි ගහන්නේ නැහැ. මන් දන්නේ නැහැ ඇමතුමා මොකද්ද කිව්වේ කියලා. කොහොමත් මන් නැයි කතා ඒ ගැන කතා කරලා නැහැ. නීතිපතිතුමා ඒක දිහා බල්ලේ අපීල් කරයි. ඒක අපීල් කරන්න පුළුවන් නම්. මම නඩු කොපිය දිහාවත් බල්ලා නැහැ. ඔය කිව්ව එක විතරයි බැලුවේ. ඔව්. ආ.
තුෂාර ඉදිරිපත්.
ගරු අගමැතිතුමා යන්න කලින් මම දැනගන්න කැමතියි ඔබ තුමා සාමාන්‍යයෙන් මිස්ටර් ක්ලීන් කියලා තමයි හඳුන්වන්නේ. හැබැයි ඔබතුමා ඉඳගෙන ඉන්න අපවිත්‍ර වෙච්ච පුද්ගලයෙක් එහා පැත්තේ ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයා මේ ඊපෙරේදා උසාවියකින් බරපතල විදියට චෝදනා ලබලා වැරදිකාරයෙක් වෙච්ච අපකීර්තිමත් පුද්ගලයෙක්. එතකොට මිස්ටර් ක්ලීන්ට ඉන්න පුළුවන් ඒ වගේ කුණු ගෑවුණු ආණ්ඩු පක්ෂ සංවිධායකවරයෙක් එක්ක කැබිනට් මණ්ඩලයේ ඉන්න පුළුවන්ද කියන එක
මම කියන්නේ කියන්නේ
මිස්ටර් ක්ලීන්ට ඉන්න පුළුවන්ද මිස්ටර් ඩර්ටි එක්ක කියන එකයි මම අහන්නේ.
එතුමාට නඩු දැම්මා. දැන් එතුමාට විරුද්ධ මහාධිකරණයෙන් තීන්දුවක් දීලා තියෙනවා. එතුමාට අයිතියක් තියෙනවා දෙපාරක් මේ අභියාචනාධිකරණයටයි ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිධිකාරයා කියලා කිව්වොත් එතකොට එතුමා එක්ක මම ඉඳ ගන්නෑ, මට ඉඳ ගන්නත් බෑ. එහෙම කිව්වොත් එතුමාට මෙතන වාඩි වෙන්න බෑ. ඒ වෙනකම් මම මෙතන ඉන්නවා. ඒකට මම පුරුදුද? ඔව්. ඔයගොල්ලෝ කීප දෙනෙක්ටත් මේ නඩු දාලා මේ වැඩිධිකාරය කරාම මහ උසාවිය යනකම් අපි හිටියා.
කේලි රමුකල එතුමා.
Thank you. Kaja. Maratta. Garu. මුලස්සරේ මන්ත්‍රීතුමනි, මේ සම්බන්ධව තමයි විහිදවත් නලින් බණ්ඩාර මැතිතුමාගේ කතාවේදී පැහැදිලිව කිව්වා මෙහෙම හොරෙක් අය වගේ කියලා. නමුත් අපි දන්නවා උසාවියක අවසාන තීන්දුවක් දෙනකන් ඒ සම්බන්ධව ඒ විදිහේ චෝදනා කිරීම සුදුසු නැහැ. ඒ නිවැරදිත් නැහැ. ඒ නිසා මං හිතන්නේ ඔබතුමා ඒක වැරදි කරුණක් නිසා ඒ කොටස ඉවත් කරන්නයි කියලා ඉල්ලීමක් මං කරනවා. මොකද ඒක සත්‍යයෙන් තොරයි. මොකද ඒ අවසාන තීන්දුවක් වෙනකන් ඔහු වරදකරුවෙක් නොවේ කියන
ඊළඟට ගුණපාල රත්නසේකර මන්තුමා, ඔබතුමාට විනාඩි 8ක් කාලයක් තියෙනවා.
ගරු කථානායකතුමනි, මුලාසන මන්ත්‍රීතුමනි, ජීවන වියදම දරාගන්න බැරුව දැවන්ත පීඩනයකින් අසහනයෙන් කෝපයෙන් යුතුව ජනතාව ඉන්ධන සහ ගෑස් පොලිම් වල දින ගණන් කලමරණ අවස්ථාවක තමයි ගරු අග්‍රාමාත්‍යතුමා එතුමාගේ ප්‍රකාශ කළේ. පවතින ආර්ථික දේශපාලන සමාජ අර්බුදය පිළිබඳව ඇති තරම් මේ පාර්ලිමේන්තුවේදී කතා කරලා තියෙනවා. අර්බුදයට හේතුත් යම් යම් මට්ටම් වලින් කතා කරලා තියෙනවා. නමුත් ගරු මුලාසන මන්ත්‍රීතුමනි, සැබෑම හේතුව ප්‍රමාණවත් තරම් විග්‍රහ කර නොමැති බව මගේ අදහසයි. හේතුව නොදැන අපි හොයන උත්තරත් නිවැරදි වෙන්නේ නැහැ. ඒ උත්තරේ වැරදි සහගත වෙනවා. කොවිඩ් වසංගතය නිසා විදේශ විනිමය ලැබෙන මාර්ග අවහිර වීම වත්මන් අර්බුදයට ප්‍රධාන හේතුවක්. මේ හේතුවෙන්ම රටවල් 107ක් අර්බුදකාරී තත්ත්වයකට පත් වෙලා ඒකෙන් රටවල් 70ක් පමණ ශ්‍රී ලංකාව මුහුණ දෙන තත්ත්වයට ආසන්න තත්ත්වයට ලඟා වෙමින් තියෙනවා. ඒ නිසා මේක ලෝක අර්බුදයක් බවට පත් වෙන්න කොවිඩ් ව්‍යසනය බලපෑවා. හැබැයි වත්මන් අර්බුදයට දිගු කාලීනව බලපාන ලද හේතුව කොවිඩ්ම නෙවෙයි. එසා වචන කීපයකින් කිව්වොත් පසුගිය කාලයේ පුරාවට නිදහසෙන් පසු විශේෂයෙන් 77 වර්ෂයෙන් පසු සෑම රජයක්ම අනුගමනය කරපු ඉතාමත් දුර්වල හා වැරදි මූල්‍ය කළමනාකරණය හේතුවෙන් තමයි වත්මන් අර්බුදය සම්පූර්ණයෙන්ම නිර්මාණය වෙලා තියෙන්නේ කියන අදහස තමයි මා තුළ තියෙන්නේ. විශ්වවිද්‍යාල කළමනාකරණ පීඨයක වර්ෂ 30ක් පුරාවට මූල්‍ය කළමනාකරණය ගැන අපි ගැන්නුවා. හැබැයි අපේ රජයකට ඇවිල්ලා අපි ඇවිල්ලා අවුරුදු දෙකකට ආසන්න කාලයක් වෙනවා. මේ මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් කියා දෙන්න අපට ප්‍රමාණවත් අවස්ථාවක් ලැබුණ නෑ. විතරක් නෙමෙයි, කියා ගන්න පුළුවන් වුණ ටිකෙනුත් යම් කිසි ප්‍රයෝජනයක් ගන්න අපට හැකියාව ලැබුණ නෑ. ගරු මුලාසනාරුල මන්ත්‍රීතුමනි, මූල්‍ය කළමනාකරණයේ ප්‍රධාන කාර්යයන් දෙකක් තියෙනවා. එකක් තමයි රටේ ආර්ථික අරමුණු නිසි ලෙස ස්ථාපිත කරලා ඒ ආර්ථික අරමුණු ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය අරමුදල් ප්‍රමාණය නිසි ලෙස ඇස්තමේන්තු කරලා නිවැරදිම හා වාසිදායකම මාර්ගවලින් අරමුදල් රැස් කර ගැනීම එක කාර්යයක්. දෙවෙනි කාර්යය තමයි එහෙම රැස් කරගත්ත අරමුදල් අපි ඉලක්කගත කරුණු සඳහා වඩාත් ඵලදායි හා නිවැරදිම මාර්ගවල ආයෝජනය කිරීම. මම දකින්නේ පසුගිය 1977 පසු බිහිවුණු සෑම රජයක්ම මේ කරුණු දෙකම වැරදියට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. අපි හරමුදල් හොයාගත්තේ බොහෝ විට වැරදිම මාර්ගවලින්. මම විශ්වාස කරනවා ලංකාව වගේ දියුණුවමින් පවතින රටකට ස්වෛරීත්ව බැඳුම් කර හරහා අති විශාල මුදල් ප්‍රමාණයක් ඒක රාශී කිරීම ඉතාමත් වැරදි සහගත ක්‍රියාමාර්ගයක්. අද අපේ වත්මන් අග්‍රාමාත්‍යතුමාගේ පසුගිය රජයේ සමය විතරක් ඇමරිකානු ඩොලර් බිලියන 12.5ක ස්වරීත්ව බැඳුම්කරණිකුත් කළා. මං ආසයි ඇත්තටම අපේ අගමැතිතුමාගේ කතාවට එහෙම උනේ ඇයි කියන කාරණාවත් මේකට අන්තර්ගත වුණා නම්. කෙසේ හෝ පසුගිය සෑම රජයක්ම වගේ අරමුදල් සම්පාදනය සඳහා යොදාගත්ත ක්‍රියාමාර්ග වැරදි. ඒක මේ මූල්‍ය අර්බුදයට දැඩි ලෙස බලපාලා තියෙනවා. ඒත් එක්කම අපි මේ දැන් කළ යුත්තේ අරමුදල් යෙදුව විදිහ ගත්තොත් අපේ මුලාසනාරුල මන්ත්‍රීතුමනි, මම හිතන අපි අමාරුවෙන් හොයාගත් අරමුදල් යෙදුවේ පළදායි මාර්ගවල නෙවෙයි. අරමුදල් වලින් අති විශාල කොටසක් පළදායි නොවන, ප්‍රතිලාභගෙන නොදෙන මූල්‍ය මාර්ගවල යෙදුවා. ඒ නිසා අපි ණය වෙලා හොයාගත් අරමුදල් ආපහු ගෙවන්න බැරි තත්ත්වයට පත් වෙන්න ප්‍රතිලාභ රහිත මාර්ගවල යෙදුවා. නමුත් දැන් තියෙන තත්ත්වේ අපි දැන් කළ යුත්තේ මේ බොරු විවාද කර කර ඉන්න එක නෙමෙයි. අපි සාකච්ඡා කළ යුත්තේ රට අර්බුදයෙන් ගොඩගන්න මොකද්ද මෙතන ඉඳන් කළ යුත්තේ කියන කාරණාව. මං හිතන්නේ අපි මේ ගරු සභාවේදී කළ යුත්තේ හැම කෙනාම එක යෝජනාවක් ගන්න හරි ගිනල්ලා මේ තියෙන අර්බුදකාරී තත්ත්වෙ මිදෙන ක්‍රමවේදයක් හොයන එකයි. අපි 225 දෙනා එක යෝජනාව බැගින් ගෙනාවොත් යෝජනා 225ක් එයි. අපේ මුලාසනරු මන්ත්‍රීතුමනි, මේ යෝජනා අතරේ අඩුගානේ පළදායේ නිර්මාණශීලී යෝජනා කීපයක් හරි ලැබේවි. මෙන්න මෙහෙම යෝජනා ටිකක් හොයාගෙන මේ ආර්ථික අර්බුදෙන් හා සමාජීය අර්බුදෙන් ගොඩ එන්න යම් මාවතක් හොයාගන්න වෙනවා. ඇත්තටම මම මීට පෙර අවස්ථා කීපයකදී කරලාද යෝජනා කීපයක් මේ වෙනකොට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරලා තියෙනවා. මම ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා ඇතුළු මහ බැංකුවට ස්තුතිවන්ත වෙනවා එවැනි යෝජනා කීපයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්. ඒත් එක්කම හැබැයි කනගාටුවට කාරණේ සමහර යෝජනා අපි ක්‍රියාත්මක කරන්න තිබ්බේ මීට පෙර අපි ටිකක් ප්‍රමාදයි. ඒ නිසා අපේක්ෂිත ප්‍රතිඵල ඒ වේගින් ලැබෙන්නේ නැහැ. මම අදත් කැමති අපේ මුලාසනරු මන්ත්‍රීතුමනි තවත් යෝජනා කීපයක් ඉදිරිපත් කරන්න. එක යෝජනාවක් තමයි අපි මේ වෙනකොට අපේ යම් කිසි ප්‍රමාණයකින් අපට විදේශ විනිමය ප්‍රමාණයක් ලැබෙනවා. මම හිතන මාසෙකට රුපියල් මිලියන් ඩොලර් මිලියන 900ක විනිමය ප්‍රමාණයක් ලැබෙනවා. මේ ලැබෙන ප්‍රමාණය නිසි ලෙස කළමනාකරණය කරගත යුතුයි. ඒ කළමනාකරණය තුළදී අපි දන්නවා අපනයන නිෂ්පාදිත සඳහා යෙදවුම් ආනයනය කරන්න අපි ප්‍රමුඛ අවශ්‍යතාවයක් හැටට සලකලා අරමුදල් වෙන් කළ යුතුයි. ඉන්පසු ඉතුරු වෙන ටික තමයි එහෙම මොකද එහෙම නොවුනොත් හදිසියවත් අපට මේ ලැබෙන අපනයන ආදායමත් නොලැබී යන්න පුළුවන්. ඒතර මේ කොටස වෙන් කළාට පස්සේ අපට ඉතුරු වෙන්නේ ඉතාමත් සීමිත අරමුදල් ප්‍රමාණයක්. ඉතින් ඒක එක හා සමානව යෙදිය යුතු අවශ්‍යතා කීපයක් තියෙනවා. මේකේ ප්‍රධානම ගැටලුව තමයි බලශක්ති අර්බුදය. මතන බලශක්තිය කියන්නේ ආර්ථික දේහේ රුධිරය හා සමානයි. මේ රුධිරය නොදුන්නොත් ආර්ථික දේහි ක්‍රියාකාරීත්වය නවතිනවා. ඒ නිසා ආර්ථිකයේ බොහෝ තැන්වල බොහෝ අංශවල ක්‍රියාකාරීත්වයට අධික ලෙස බලපාන බලශක්තිය. ඒ නිසා අපි ලැබෙන මුදල් වලින් යම් ප්‍රමාණයක් සාධාරණ ලෙස බලශක්තියට වෙන් කරන්න වෙනවා. හැබැයි මේකෙන් අදහස් කරන්නේ මම මේ අසීමිතව බලශක්තිය වෙන මුදල් දෙන්න බෑ. ඒ නිසා අපට සිද්ධ වෙයි මූලාසනාරුල මන්ත්‍රීතුමනි අපට යම් ක්‍රමවේදයක් හදාගන්න වෙයි ප්‍රමුඛතාවය යනුව පෙළගස්සලා මේ මුදල් ටික වෙන් කරන්න, මේ බලශක්ති ලබා දෙන්න. විශේෂයෙන්ම පොදු ප්‍රවාහන සේවා ප්‍රමුඛතම කරගෙන අනිකුත් ඒ හා සමාන ඒ කිට්ටුවෙන් යන දේවල් ප්‍රමුඛතාවයේ තියාන ප්‍රමුඛතා ලැයිස්තුවක් හදලා මෙන්න මේවට තමයි අපි දෙන්නේ. මෙන්න මේ අංශවලට අපි දෙන්නේ සීමා සහිතව අඩුගානේ කූපන් ක්‍රමයක්, සලාක ක්‍රමයක් හොයලා හරි හිගබාණ්ඩ සාධාරණ බෙදාහරණ ක්‍රමවේදයක් ඕන. ඒ හිග පෝලිම් වල මිනිස්සු තිබ්බ ඇති, ගෑස් පෝලිම් වල මිනිස්සු තිබ්බ ඇති. මේක මේ හිගබාණ්ඩ බෙදාහරණ ක්‍රමවේදයක් අපි සකස් කරගත යුතුයි. මේකට තියෙන එකම ක්‍රමවේදය හැටියට මම දකින්නේ එක්කෝ සලාක ක්‍රමයක් හෝ කූපන් ක්‍රමයක් අපි පාවිච්චි කරන්න වෙනවා. ඊළඟට ලැබෙන විදේශ විනිමයෙන් යම් ප්‍රමාණයක් අපට අනිවාර්යම කරන්න වෙනවා අත්‍යවශ්‍යම ඖෂධවලට, අත්‍යවශ්‍යම ආහාරවලට මේ අවශ්‍යතාවය ඒකයි. විශේෂයෙන්ම මං හිතන්නේ දැන් ආහාර හිගයක් ගැන කතා කරනවා. මන් දන්නේ නැහැ ඒක අතිශෝක්තියෙන් කියනවාද සැබෑ தත්ත්වේ මොකද්ද, මේ දත්ත හරිද? අපිට ඊ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවක මට නම් තේරෙන්නේ මේ කියන දත්ත සමහර ඒවා වැරදි. නමුත් කෙසේ හෝ යම් අර්බුදයක් තියෙන බව කියනවා. එහෙනම් අපට අනිවාර්යම මේ ආහාර නිෂ්පාදනයේ යම් දැවැන්ත
මන්තුමා විනාඩියක කාලයක්
තියෙන්නේ ඒ වෙනුවෙන් කෘෂි රසායන ද්‍රව්‍ය ඒ වගේම රසායනික පොහොර යම් ප්‍රමාණයක් ගේන්න ඕන. මේ කෘෂිකාර්මික යෙදවුම් ටික අපි ගෙනා ගත්තේ නැත්නම් අපට මේ ආර්ථික අර්බුදෙන් ගොඩ එන්න විදිහක් වෙන එකක් නැහැ. නිසා ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය යම් ප්‍රමාණයක් වැය කළ යුත්තේ මේ වෙනුවෙන්. මට කොච්චර කාලයක්ද තියෙන්නේ?
දැන් කාලෙකට.
ඇත්තටම මේ
මගේ යෝජනා මාලාවක් මේකේ තියෙනවා. හැබැයි මට මං හිතන්නේ අවම වශයෙන් විනාඩි 12ක්වත් ලැබෙයි කියලා මං හිතන් හිටියා. මට මේක කියාගන්න වෙලාවක් නැහැ. කෙසේ හෝ මට තව මිනිත්තුවක් දෙන්න. එකක් තමයි විදේශ විනිමය උත්පාදනයේට අපි ක්‍රියාමාර්ග ගත යුතුයි. මං කෙටියෙන් කිව්වොත් මගේ යෝජනා ටික මගේ කතාවේම කොටසක් ලෙස මම මේ සභාගත කරනවා. ඒක හැන්සාත්ගත කරන්න කියලා මං ඉල්ලීමක් කරනවා. මට කියන්න තියෙන්නේ දැන් මතුවලා තියෙන ප්‍රශ්න හමුවේ කෙටියෙන් කිව්වොත් විදේශ විනිමය ගෙවීම අවම කරලා විදේශ විනිමය ලැබීම් උපරිම කරන යෝජනා අවශ්‍යයි. ඒ යෝජනා ටික තමයි අපි මේ ලියලා තියෙන්නේ. ඒ නිසා මේ වගේ යෝජනා ක්‍රියාත්මක කර අනික් ගරු මන්ත්‍රීතුමාලගෙන් අපි ඉල්ලන්නේ ප්‍රශ්නේ දන්නවා ගැටලුව දන්නවා මේක කියන්න එපා. හැබැයි යෝජනා ටිකක් ගේන්න. හැබැයි එකතු වෙමි මං කෙටියෙන් කියන්නේ අපට අවශ්‍ය වෙලා තියෙන්නේ
අවසන් කරන්න මන්තුමා
ඉන්ටිග්‍රේටඩ් සොලියුෂන් එකක්. මේක සාකල්යවාදී ඒකාබද්ධ විසඳුමක් අපි හොයමු කියන ඉල්ලීම
ගරු මුල්ලාසන සභාපතිතුමනි, මම කැමති මගේ කතාව ආරම්භ කරන්න චාර්ල්ස් ඩිකන්ස් මැතිතුමා 1859 දී ෆ්‍රන්ස විප්ලවය පිළිබඳව පොතක් ලිව්වා ටේල් ඔෆ් ටූ සිටීස් කියලා. ඒකේ මුල් පරිච්ඡේදයේම සඳහන් කරනවා ඉට් වොස් ද බෙස්ට් ඔෆ් ටයිම්ස් ඉට් වොස් ද වර්ස්ට් ඔෆ් ටයිම්ස් ඉට් වොස් ඒජ් ඔෆ් විස්ඩම් ඉට් වොස් ඒජ් ඔෆ් ෆූලිෂ්නස් ඉට් වොස් ද සීසන් ඔෆ් ලයිට් ඉට් වොස් ද සීසන් ඔෆ් ඩාර්ක්නස් ඉට් වොස් ද ස්ප්‍රිං ඔෆ් හෝප් ඉට් වොස් ද වින්ටර් ඔෆ් ඩිස්පෙයර් වි හැඩ් එවරිතිං බිෆෝර් අස් We had nothing before us. We were all going direct to heaven. We were all going direct the other way. එහෙම තමයි චාර්ල්ස් ඩිකන්ස් මැතිතුමා මේ ග්‍රන්ථය ආරම්භ කරන්නේ. ඊයේ ගරු අගමැතිතුමාගේ ප්‍රකාශනයේ සඳහන් කරා සිවිල් සමාගමුත් මේ එතුමාගේ වැඩපිළිවෙලට එකතු කරා ගන්නවා කියලා. ගරු සභාපතිතුමනි, මේක හොඳ දෙයක්. චාර්ල්ස් ඩිකන්ස් මැතිතුමාගේ ග්‍රන්ථයේ සඳහන් කරනා වගේම අද තියෙන්නේ ඇත්තෙන්ම ඒජ් ඔෆ් රැඩිකල් ඔපොසිට්ස් කියන එක. මේ රටේ ඉන්න ජනතාව ඉතා කෝපයෙන් කනගාටුවෙන් ඉන්න අවස්ථාවක තමයි මේ රටේ මේ ආර්ථික කඩාවැටලා තියෙන්නේ. අපි කතා කරන්න ඕනේ ඩීසල් පෙට්‍රල් පිළිබඳව. අපි කොහොමද ඩීසල් පෙට්‍රල් ඒ මේ තියෙන ගැටලුවට විසඳුමක් ලබා දෙන්නේ? නව අගමැතිතුමා නව ආණ්ඩුව මේවට අනිවාර්යයෙන්ම ඉතා ඉක්මනින් විසඳුම් හොයන්න ඕනේ කියන එක මේ අවස්ථාවේදී කියන්න ඕනේ. ඊයේ ගරු සභාපතිතුමනි, මම පාර්ලිමේන්තුවේ අපේ කනිජ තෙල් ඇමතිතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවා ගල්ලඟුරු පිළිබඳව. මේ පිළිබඳවත් හෙට මම හිතන්නේ මට පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් අහන්න තියෙන එක මම අහනවා. ඒ වගේම හිත වැදගත් පණතකුත් තියෙනවා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, මේ රටේ තියෙන කෘෂිකර්මය, කෘෂිකර්මය ඒ වගේම ප්‍රවාහනය, අපේ පාරම්පරික තේපොල් රබල් වලට මොකද වෙන්න යන්නේ? මේ වගේ මේ කර්මාන්ත කඩාහැලනොත් අපිට මේ රට ගොඩනගා ගන්න පුළුවන් වෙයිද? දේශපාලනීය සමාජීය වශයෙන් අපි බැලුවාම අද මේ රට මුණ පාලා තියෙන ප්‍රශ්න වලට ඇත්තෙන්ම රජයට විසඳුම් හොයා ගන්න පුළුවන් වෙයිද? මේ අපි කතා කරා සර්වපාක්ෂික ආණ්ඩුව පිළිබඳව. මගේ පෞද්ගලික මතය නම් කළු සභාපතිතුමනි, සර්වපාක්ෂික ආණ්ඩුවකට මම කැමතියි. මොකද මේ රට වෙනුවෙන් අපි කතා කරන්න ඕනේ, මේ රට වෙනුවෙන් අපි නැගිටින්න ඕනේ. හැබැයි අපි රට වෙනුවෙන් කතා කරාම මාධ්‍යයන් මාධ්‍යයෙන් එකකින් ප්‍රකාශ කරන්නේ අපි ආණ්ඩුවට එකතු වෙනවා කියලා. අපි මේ රටට පළවෙනිම ආදරේ කළු සභාපතිතුමනි. ඒ නිසා මේ රට වෙනුවෙන් අපි වැඩ කරන්න ඕනේ කියන මතය විපක්ෂ ඉඳලා හරි අපි මේ අවස්ථාවේදී සනාන් කරන්න ඕනේ. සෙක්ටෝරල් ඕසයිට් කමිටි පිළිබඳව අපි අවුරුදු දෙකහමාරක් කතා කරා. අපේ ලක්ෂ්මන් කිරල්ල මැතිතුමා නිතරම පාර්ලිමේන්තුවේ ඒ ගැන සඳහන් කළා. අපි සෙක්ටෝරල් ඕසයිට් කමිටි සිස්ටම් එකක් හදාගන්න ඕනේ කියන එක නිතරම සඳහන් කරා. අවුරුදු එකහමාරකට ඉස්සෙල්ලා මම ඒ පිළිබඳ වාර්තාවක් ලබා දුන්නා. මම ඒ කමිටුවේ ඉන්න නිසා ඒ පිළිබඳ වාර්තාවක් ලබා දුන්නා. හැබැයි තාමත් සෙක්ටෝරල් ඕසයිට් කමිටි සිස්ටම් එක අපිට හදාගන්න බැරි වුණා. ග්‍රීසියේ සොක්‍රටිස් father of western philosophy etuma tarkayak idiripat kara etuma prajatantrawadiyata wedi kemattak naha kiyana eka etumaage e tarkaye idiripat kare ඡන්දයක් ඉල්ලුවොත් වෙද දොස්තර මහත්තයෙක් නැත්නම් රසකැවිලි නිෂ්පාදනය කරන කෙනෙක්
මන්තුමා අවසාන විනාඩිය
රසකැවිලි නිෂ්පාදනය කරන එක්කෙනාට තමයි ජනතාව ඡන්දයක් ලබා දෙන්නේ. දොස්තර මහත්තයා ඉදිරිපත් කරන තර්ක සහ ඒ බෙහෙත් වලට ජනතාව අකමැති වෙනවා. ඒ නිසා තමයි ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව සොක්‍රටිස් ඒ කාලේ කතා කරේ. ගරු සභාපතිතුමනි, අද රටේ තියෙන ප්‍රශ්න වලට වගකිය යුත්තේ කවුද? ජනතාව ඉල්ලන ඒ ගැටලුවට විසඳුම් හොයාගන්න යුත්තේ කවුද? තනිකරම නන්දසේන ගෝඨාභය ජනාධිපතිතුමා කියන එක මේ අවස්ථාවේ අපි සනාන් කරන්න ඕනේ. එතුමා මේ සම්පූර්ණ මේ වරදට සම්පූර්ණ වකින් බාර ගන්න ඕනේ කියන එක අපි සඳහන් කරනවා. ඒ වගේම තමයි මේ රට ඉතා වාසනාවන්ත රටක්. අපිට යල මහ කන්න දෙකම වගා කරන්න පුළුවන්. ලෝකයේ අනිකුත් රටවල් දිහා බලනකොට මට මිනිත්තුවක් දෙන්න. ලෝකයේ අනිකුත් රටවල් දිහා බලනකොට කන්න දෙකක් වගා කරන්න බෑ ගරු සභාපතිතුමනි. හැබැයි මේ රටේ කන්න දෙකක් වගා කරන්න අපිට පුළුවන්. ඊළඟට එන්නේ මහ කන්නය. මහ කන්නය එනකොට මේ රටේ තියෙන ආහාර ප්‍රශ්න වලට විසඳුම් අපිට හොයා ගන්න පුළුවන් වේද? ගරු සභාපතිතුමනි, ඒ වගේම තමයි මම ඉතා කෙටි කරනවා. මේ රටේ තියෙන කුඩා කර්මාන්ත වෙහිගෙන යන්නේ, ඒවට අපි ඉක්මනින් විසඳුම් හොයා ගන්න ඕනේ. මේ රජය මේ අවුරුදු දෙක තුල ගත්ත මෝඩ තීන්දුව නිසා තමයි මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ ගරු සභාපතිතුමනි. ඒ වගේම තමයි ලෝක ආර්ථිකය දිහා බලනකොට ලෝක ආර්ථිකය ඉතා ගැටලු සහගතව මේ ඊළඟ මාස කීපේ මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම තමයි රාජ්‍ය ආයතන පිළිබඳව අපි කතා කරන්න ඕනේ. ස්ටේට් ඕන් එන්ටර්ප්‍රයිසස් පිළිබඳව ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් අද වෙනකොට ඩොලර් මිලියන 600කට වැඩි ප්‍රමාණයක් ණය වෙලා තියෙනවා. SLTB CEB ගැන අපි කතා කරන්න ඕනේ. ඒවට අපි විසඳුම් ලබා දෙන්න ඕනේ. BOI පිළිබඳව අපි කතා කරන්න ඕනේ. BOI ආයතන හරහා ලංකාවට අවශ්‍ය කරන ආයෝජනය ලබා ගන්න බැරිලා තියෙනවා. අපි මේ පිළිබඳව අලුතෙන් නීති හදන්න ඕනේ. ගරු සභාපතිතුමනි, ඒ වගේම තමයි මගේ පියා ඒ කාලේ යෝජනා කරා මේ මුළු රටම නිදහස් වෙළඳ කලාපයක් වශයෙන් ඇති කරලා රට අවශ්‍ය කරන සම්පත්තික ලබාගෙන වැඩ කරන්න ඕනේ කියන එක. ඒ වගේම අපි සඳහන් කරන්න ඕනේ ජපානය, වියට්නාමය, ජර්මනිය සහ ග්‍රීසිය පිළිබඳව. ගරු සභාපතිතුමනි, මගේ කාලය අවසන් නිසා මම මිටඩිය කතා කරන්න යන්නේ. හැබැයි අවසන් වශයෙන් මම සඳහන් කරනවා අපිට අවශ්‍යයි ඇන්ටි කරප්ෂන් පිළිබඳව නීති රාමුවක්. ඒ වගේම ඉවැලුවේෂන් පිළිබඳ මම කැමති ඒ වාර්තාව ඉවැලුවේෂන් වාර්තාව සභාගත කරන්න ඔබතුමාගේ අවසර
පවතී.
ඒ වගේම මාධ්‍ය පිළිබඳවත් අපි යම්කිසි නීති රාමුවක් හදා ගන්න ඕනේ කියන එක මේ අවස්ථාවේ සඳහන් කරනවා. අවස්ථාව භූමි ස්තුතියි.
මීළඟට ශාන්ත බණ්ඩාර මන්තුමා, එමන්තුමා ඔබතුමාට විනාඩි 7ක් කාලයක් තියෙනවා. ඊට ප්‍රථමයෙන් මහන්ත දිසානායක මන්තුමා මූලාසනයට පැමිණි.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි කවුරුත් දන්නවා අපේ රට ඉතාම ආර්ථික වශයෙන් අර්බුදයකට මුහුණ පාලා තියෙන වෙලාවක ඒ වගේම දේශපාලන වශයෙන් යම් අර්බුදයක් නිර්මාණය වෙච්ච වෙලාවක ජනාධිපතිතුමා විසින් අග්‍රාමාත්‍ය ධුරය බාර ගැනීම සඳහා ඕනෑම් පාර්ශ්වයකට ආරාධනා කරපු වෙලාවේ අත්දැකීම් සම්භාරයක් තියෙන නායකයෙක් හැටියට අග්‍රාමාත්‍යතුමා ඒ වගකීම අද බාර අරගෙන තිබෙනවා. ඒ පිළිබඳව අපේ දේශපාලන මතයේ කුමක් වුණත් මේ රටට ආදරය කරන මහජන නියුතෙක් වශයෙන් අපි එතුමාට සහයෝගය ලබා දෙන්න ඕනේ කිසිම මතභේදයකින් තොරව. ඒකට හේතුව තමයි අපට සියලු දෙනාටම මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන 225ටම අද විශාල වක්කීමක් පැවරලා තිබෙනවා මේ පත් වෙලා තියෙන තත්වයෙන් රට ගොඩ ගැනීම සම්බන්ධව. එහා පැත්තේ ඉන්නේ මීට වසරකට දෙකකට තුනකට කලින් අමාත්‍ය ධූර දරපු වක්කීම් දරපු අය. මේ පැත්තෙත් ඉන්නවා ඒ විදිහටම ආණ්ඩු කරපු අය. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තත් මේ රටේ දීර්ඝ කාලයක් ආණ්ඩු බලය හොබවලා තියෙනවා. ඒ නිසා මේ පක්ෂ අඩුවැඩි වශයෙන් හැම පක්ෂයකටම වක්කීමක් තියෙනවා මේ ජනතාව පත් වෙලා තියෙන පීඩාකාරී තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා තමන්ගේ ඊළඟ පාර්ලිමේන්තුවට එන්න පුළුවන් වෙන පාර කපා ගන්නවට වඩා ඊළඟ ආණ්ඩුව තමන්ගේ ආණ්ඩුවක් බවට පරිවර්තනය කර ගන්නවට වඩා එහා ගිය වක්කීම් සහගත වැඩපිළිවෙලකට එන්න. ඒ නිසාම තමයි ගරු මූලාසනාරුවේ මන්ත්‍රීතුමනි ඔබතුමා දන්නවා මම විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉතාමත් ආදරය කරන ගෞරව කරන කෙනෙක් හැටියට කටයුතු කරමින් මම ඒ පක්ෂයෙන් ඉවත් වෙන්නේ නැතුව මේ වෙලාවේ ආණ්ඩුවට අවශ්‍ය සහයෝගය ජනාධිපතිතුමාට අගමැතිතුමාට අවශ්‍ය සහයෝගය ලබා දීලා තනතුරක් තිබ්බත් නැතත් විශේෂයෙන්ම අපේ රටේ දරුණු ආර්ථික අර්බුදයෙන් මුදවා ගන්න මොකද්ද මගෙන් කෙරෙන්න ඕන කාර්යභාරය කියලා කල්පනා කරලා ඒ වෙනුවෙන් යම් කිසි දායකත්වයක් ලබා දීමට තීරණය කරේ. මොකද අපි දන්නවා මේ වෙනකොට අපේ රටේ ජනතාව අපිට ඉතාම අමහිරි ඒ වගේම අපිට මානසික වශයෙන් විශාල වේදනාවක් දැනෙනවා. මහපාර යනකොට අපේ ජනතාව ඩීසල් පෝලිං වල පෙට්‍රල් පෝලිං වල ජනතාව විතරක් නෙමෙයි අපි ඇතුළු සියලු දෙනා ඒ වගේම ගෑස් පෝලිං වල ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර මිල භාණ්ඩ මිල ගොඩක් වැඩි වෙලා තිබෙනවා. ජනතාව විශාල පීඩනයකට පත් වෙලා ඉන්නේ. සමහර පවුල් වලට ආහාර සපයා ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. ඉතින් මෙවැනි තත්ත්වයක් තුළ අපි දෙපැත්තට වෙලා සාම්ප්‍රදායික බැන යන ගහ ගන්නවට වඩා ඉහා ගිය මේ தත්ත්වයේ හරියාකාරයෙන් තේරුම් ගත්ත වැඩපිළිවෙලකට එන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා තමයි අග්‍රාමාත්‍යතුමා වෙන දේශපාලන පක්ෂයක උනත් මේ වෙලාවේදී අපි එකතු වෙලා මේ රටේ ජනතාවගේ අනාගතය ගැන කල්පනා කරලා රටේ අනාගතය ගැන කල්පනා කරලා එකතු විය යුත්තේ. දැන් අපේ අපිට තියෙන ප්‍රධානම ඩොලර් ප්‍රශ්නේ විදේශ විනිමය ප්‍රශ්නේ අපි මහ බැංකු අධිපතිතුමා එක්ක කතා කරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් මීට දවස් 3කට කලින් මං ඇහුවා එතුමගෙන් දැන් අපිට සාමාන්‍යයෙන් අද හදලා තියෙනවා ඉතාම හොඳ වැඩපිළිවෙලක් ආනයන සම්පූර්ණයෙන්ම ආනයන අත්තාම අත්‍යවශ්‍ය දේවල් හැරෙන්න අනිත් ආනයනයන් අවලංගු කරන්න ඒ වගේම අපනයනයන් පුළුවන් තරම් වර්ධනය කරන්න මේ තුල මේ දැන් කරගෙන යන කළමනාකාරීත්වයේ වියදම් අඩු කරලා මේ යන කළමනාකාරීත්වයේ තුල මාස 6ක් විතර යනකොට අපේ රට යථා තත්ත්වයට පත්තර ගැනීමේ දිශාවට හරවන්න පුළුවන්. හැබැයි මම ඇහුවා මේ මාස 6ක් යනකම් අපිට IMF එක කවද්ද උදව් කරන්නේ? ජපානයෙන් අපිට ආධාරයක් ලැබෙනවද? එහෙම නැත්නම් චීනෙන් ආධාරයක් ලැබෙනවද? ඉන්දියාව අපිට කොයි ආකාරයෙන් උදව් කරන්නේ කියලා. ඇත්තම කතාව දැනට ඉන්දියාවෙන් ලැබෙන සහයෝගයේ ශක්තියට අමතරව අපිට තාම කොළ එළියක් පේන්නේ නැහැ. ඒ නිසා මේ ඉදිරි මාස 6ක කාලය තුලදී විශේෂයෙන්ම දැඩි ප්‍රශ්න ගණනාවක් එක්ක අපිට ඉස්සරහට යන්න වෙලා තිබෙනවා. හැබැයි අපි සියලු දෙනාම සූදානම් වෙන්න අවශ්‍ය වෙලා තියෙනවා. මේ අමාරු ගමන යන්න කරන හේතුව මේ අවස්ථාව අපි කරගන්න අවශ්‍යයි. මේ රට ගොඩනැගීම ආයේ අවුරුදු ගානකට මේ රට ආර්ථික වශයෙන් වැටෙන්නේ නැති වෙන තත්ත්වයට මේ රට ගොඩනගන්න හොඳම පසුබිම නිර්මාණය වෙච්ච අවස්ථාවක් හැටියට අපි දකිමු. ජපානය අන්ත අසන්න තත්ත්වයට පත් වුණාට පස්සේ ඒ ජපානය එතනින් නැගිට ඒ නැගිටීම තමයි අදටත් ඉදිරියට යන්නේ. ගොඩක් රටවල් එහෙමයි. ඒ නිසා මේ අපේ මේ අර්බුදය අපේ රටේ අනාගත සාර්ථකත්වයට හේතුවක් කර ගැනීම සඳහා අපි දේශපාලන අධිකාරිය රාජ්‍ය නිලධාරීන් ඒ වගේම අපේ අනිකුත් සියලු පෞද්ගලික අංශයේ ව්‍යවසායිකින් ඒ වගේම ගම්වලින් අපේ ආදරණීය දෙමාපියන් අපි සියලු දෙනාම සහෝදර සහෝදරයන් එක තැනකට එකතු විය යුතු තිබෙනවා. පැහැදිලිව අපේ රටේ මේ ක්‍රමවේදයන් වෙනස් කරන්න ඕනේ. විදුලිය සම්බන්ධ ක්‍රමවේදය වෙනස් කරන්න ඕනේ. ඒ වෙනස් වීම වලට අවශ්‍ය පරිසරය මේ පාර්ලිමේන්තුව තුල අපි හදන්න ඕනේ.
ගරු මන්ත්‍රීතුමා ප්ලීස් ස්ටෑන්ඩ් අප්.
කෘෂිකර්මාන්තය සම්බන්ධව අපි ජාතික ප්‍රතිපත්තියක් වැඩපිළිවෙලක් එක්ක අපි ඉදිරියට යන්න ඕනේ. ගරු මුලස්සනාරුවේ මන්ත්‍රීතුමනි මට විනාඩි 7ක් තිබ්බා මම තාම විනාඩි 5යි කතා කරේ.
කාලය පිළිබඳව ගැටලුවක්
තියෙනවා.
මම මිනිත්තු දෙන්න.
විනාඩි 7ට එහා එපා.
තව මිනිත්තුක් තියෙනවා.
ගරු මුලස්සනාරුවේ මන්ත්‍රීතුමනි දැන් අපේ රටේ ආර්ථිකය සම්බන්ධව මේ කඩාවැටීම් සම්බන්ධව සම්පූර්ණම දේශවලඥින්ද තමයි විචේචනයේ තියෙන්නේ. ඒක අපි බාර ගන්න ඕනේ. හැබැයි අපි එකක් අහන්න කැමතියි. පසුගිය කාලයේ තුලදී මහ බැංකුවේ අධිපතිතුමාලා ඒ වගේම භාණ්ඩාගාරයේ ලේකම්තුමාලා මේ වගකීම් ගත්ත අය මේ පාර්ලිමේන්තුවට හරියට කරුණු ඉදිරිපත් කරාද? කරුණු ඉදිරිපත් කරෙත් නැහැ. අපි ඒවා නිවැරදි කියලා හොයා බලන්න උත්සාහ ගත්තෙත් නැහැ. පොත්පත්වල ගහලා වැරදි එව්වා. ඒ නිසා ඔබතුමා මගෙන් ගරු කතානායකතුමාට මම යෝජනා කරනවා. මහා බැංකු අධිපතිවරයා මේ පාර්ලිමේන්තුවේ මෙන්න මන්ත්‍රීවරු 225ට මාස 3කට සැරයක් එක් දින වැඩමුළුවක් තියලා රටේ ඇත්ත ආර්ථික තත්ත්වය පිළිබඳ පැහැදිලි කරන්න ඕනේ. ගරු විපක්ෂයේ සංවිධායකතුමනි, කවද්ද ඇවිල්ලා මහා බැංකු අධිපතිවරයෙක් අපේ පාර්ලිමේන්තුව අපි තමයි අපි කියනවා මේ පාර්ලිමේන්තුවට තමයි මුදල් බලය තියෙන්නේ කියනවා. හැබැයි අපි දැන් මං 2010 පාර්ලිමේන්තුව ආවේ තව එක සැරයක් මහා බැංකු අධිපතිතුමා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 ගෙනල්ලා මෙන්න මේක තමයි අද ඇත්ත தත්ත්වය. මේ විදේශ විනිමය මෙහෙමයි මේ தත්ත්වයේ තියෙන්නේ. අපේ සංචිත මේ විදිහට තියෙන්නේ. අපි ආනයන මේ මට්ටමේ තියෙන්නේ. අපනයන මේ මට්ටමේ තියෙන්නේ. මෙහෙම පැහැදිලි කිරීමක් සංවාදයක් කවදාවත් වෙලා නැහැ.
මන්ත්‍රීතුමා එක හොඳ යෝජනාවක්. හැබැයි කාලය ඉවරයි.
ඒ නිසා මම විශේෂයෙන්ම
මිනිත්තුවක් දීලා
දෙනවා. මම කරුණු කාරණා කීපයක් මම කරුණු දෙකක් ඉදිරිපත් කළා. එකක් තමයි නන්දලාල් වීරසිංහ මැතිතුමා අපි දන්න විදිහට දැකපු විදිහට පේන විදිහට ඉතාම හොඳ මහ බැංකු අධිපතිවරයෙක් එතුමාගේ කාලේ මම ජනාධිපතිවයන් ඉල්ලා සිටිනවා ඒ පළවෙනිදා ඉඳන් ඉදිරි අවුරුදු 6ට එතුමා පත් කරන්න. ඒ වගේම මට ඉල්ලීමක් කරන්න ඕන වෙලා තිබෙනවා මයි කාලේ අවසන් නිසා. විශේෂයෙන්ම අපිත් එක්ක මේ පාර්ලිමේන්තුවේ කටයුතු කරපු සහෝදර මන්ත්‍රීවරයෙක් තමයි රංජන් රාමනායක මැතිතුමා. එතුමාගේ අධිකරණයේ සම්බන්ධව ඒ ක්‍රියාදාමය පිළිබඳ අපේ විවේචනයක් නැහැ. ඒ අධිකරණයට අපහාස කරන්න බෑ ඕන කෙනෙකුට. හැබැයි අපි මේ අවුරුදු දැනට දින 500කට වඩා වැඩි ප්‍රමාණයක් එතුමා සිරගත වෙලා ඉන්නවා. ඒ නිසා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක් හැටියට මම දන්න තරමින් එතුමායි අධිකරණයට අපහාස කරන්නට ඇරෙන්න වෙන වංචා දූෂණ වලට සම්බන්ධිච්ච මන්ත්‍රීවරයෙක් නෙමෙයි. ඒ නිසා මම ආණ්ඩු පක්ෂයේ කෙනෙක් හැටියට අපේ අධිකරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. අග්‍රාමාත්‍යතුමාටත් ඒ සඳහා මැදිහත් වෙන්න කියලා ඉල්ලා සිටිනවා. අධිකරණ ඇමතිතුමාගෙනුත් ඒ සම්බන්ධව මැදිහත් වීම ඉල්ලා සිටිනවා. රංජන් රාමනායක මැතිතුමාට නිදහස ලබා දෙන්න කටයුතු කරන්න කියන ගෞරවණීය ඉල්ලීම මම කරමින් මගේ වචන ස්වල්පය
අවසන්. භූමි ස්තුති මන්තුමා, භූමි ස්තුති. කරු තාතතු කුරල් මැතිනිය. You are ready to speak or?
Hello. මන්ත්‍රීමල කොච්චර වෙලා තියෙනවද? ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද අගමැතිතුමා මෙතන සභාගර්භ හිටියේ නැති වුණත් මම දන්නවා එතුමා කාමරේ ඉඳලා අපේ අගමැතිතුමානි හිටපු බලාගෙන ඉන්නවා මේ වැඩසටහන රූපවාහිනිය. මං එක දෙයක් නිවැරදි කරන්නට ඕනේ. එතුමා පොඩි ප්‍රකාශයක් කරා, එතුමා අගමැතිකම බාරගන්න යනකොට හදිස්සියේ විපක්ෂ නායකතුමා ලියුමක් ඇරිය කියලා. මම ඒකට වග කියනවා සහ වගකීමක් ඇතුව කියනවා එහෙම කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැ. දිනෙන් දින දිනපතාම මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විපක්ෂ නායකතුමාට ඒ ගැන දැනුවත් කරනකොට එතුමා දිගින් දිගටම හැම පැත්තකම සාකච්ඡා කළා. කළා තමයි අවසානයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන්න ඒ ලියුම ලියපු ලියුම තමයි මාධ්‍යට නිකුත් කරේ. එහෙම නැතුව රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වෙනවා කියලා දැනගෙන එතුමා ලියුම් ලියලා ඒවා ඉල්ලුවේ නැහැ කියන එක මම වගකීමක් ඇතුව අපේ අගමැතිතුමාට මතක් කරන්නට ඕනේ. ඒ වගේම තමයි මේ ජනාධිපතිවරයාගේ අසමත්කම සමත් කරගන්න රට විකුණුවයි කියන රට වෙන්දේසි කරයි කියන අගමැතිතුමාව රනිල් වික්‍රමසිංහ මහත්තයාව අගමැති හැටියට පත් කරගත්තා. දැන් ශාන්ත බණ්ඩාර මහත්තයා කිව්වා වගේ අපි අනිවාර්යයෙන්ම මේකෙදි පක්ෂපාත භේදයක් නැතුව අද රට වැටිලා තියෙන තත්ත්වයෙන් මුදව ගන්න පුළුවන් ඕනෙම වෙලා විදියකට අවශ්‍ය සහයෝගය දෙන්න සූදානම්. නමුත් අපි පක්ෂපාත ભેද බලලා වැඩ කරනවා නෙමෙයි. හැබැයි මේ වෙලාවේදී රට අසමත් කරේ කවුද? අවුරුදු දෙකහමාරකින් මේ රට කවුද විනාශ කරේ? ඔබ සියලු දෙනාගේම ගෙවල් ගිනි තියෙන තත්ත්වයට මුළු හැම මිනිස්සෙක්ගේම දේපල විනාශ කරන තත්ත්වයකට විතරක් නෙමෙයි රට ආපස්සට ගෙනිච්ච ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියන එක අපි කවුරුත් පිළිගන්නට ඕනේ. ඉතින් එහෙම එක්කෙනෙක්ගේ තත්ත්වයක් නැවත වෙනස්කරන රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැතිකම බාරගත්තා කියලා මම නම් හිතන්නේ නැහැ. මොකද අර කිව්වා වගේ අපේත් මන්ත්‍රීවරු ගණ්ණාවක් කිව්වා වගේ මේ අගමැතිකම වෙනස් කරයි කියලා පරණ තැටියම දාගෙන ඒ ඇමති මණ්ඩලයත් එක්ක දුවනකොට මේ රටේ මේ ලෝකේ අපිට උදව් කරන ආයතන උදව් කරන බලවත් ජාතීන් ඕවා පිළිබඳව හොඳට අවබෝධයක් ඇතුව තමයි ගරු මුලාසනාරුවට මන්ත්‍රීතුමනි උදව් කරන්නේ. ඉතින් මේ ජනාධිපතිවරයා මේ ස්ථානයේ ඒ වගේම මේ පවුලේ රාජපක්ෂ පවුලේ කවුරු හරි මේ ඒ තැන්වල ඉන්නවයි කියලා දන්නවා නම් කවදාවත් මේ රටට සෙතක් වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව තමයි මේ පවුල විසින් මේ රට විනාශ කරයි කියන එක හැම කෙනාම දන්න නිසා. අද අපි මෙතන තෙල් පෝඩින්, ගෑස් පෝඩින් එහෙම නැත්නම් බඩු මිල අහස උසර නැගලා තියෙන එක ගැන අපි කතා කරලා වැඩක් නැහැ. මොකද ඒක අද සියලු දෙනාම දන්නේ සත්‍ය කරුණ ඒක තමයි. අද අපි දැක්ක පහුගිය දවස්සක ලේඩි රිජ්ජේ රෝහලේ වෛද්‍යවරයෙක් කියනවා දවසකට 20ක් දරුවෝ බෙහෙත් ගන්න ආවා නම් 8 දෙනෙක් මන්ද පෝෂණයෙන් පෙළෙනවා කියලා. එතකොට දැන් අපි පළවෙනි දෙවෙනි නෙමේ අවසාන අඩියට ඇවිල්ලා තියෙනවා. රටේ අනාගතය බාරගන්න ඉන්න දරු හරම්පරාව මන්ද පෝෂණයෙන් පෙළෙනවා. ඒ තරමටම මේ රට වට්ටලා තියෙන්නේ, රට විනාශ කරලා තියෙන්නේ. ඒ වගකීම කොච්චර කවුරු කිව්වත් අර කොවිඩ් නිසා මේක වුණා කියලා කිසි කෙනෙකුට කියන්න බෑ. එහෙමනම් ලෝකේ හැම තැනකම මේ ප්‍රශ්නේ ඇති වෙන්න ඕනේ. ලෝකේ බලවත් සියලු රටවල් වල තියෙන්න ඕනේ, තෙල් පොඩින් තියෙන්න ඕනේ, අනිත් පොඩින් තියෙන්න ඕනේ, කඳ නැති වෙන්න ඕනේ. එහෙම වෙලා නැහැ. අපිට වැඩිය පිටිපස්සෙන් හිටපු රටවල් බංග්ලාදේශය එහෙම නැත්නම් මාලදිවයින අපිට වැඩිය ගොඩක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ වෙලාවේදී අපි කවුරුත් කතා කළ යුතු දේ තමයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ විදේශ විනිමය සංචිත අපිට නැති නිසා. අපි පොඩ්ඩක් කල්පනා කරන්නට ඕනේ මේ රටට විදේශ විනිමය ගේන කර්මාන්ත මොනවද? මේවා ඉතිහාසය අර 77න් පස්සේ ඒ වෙච්ච දේ නිසා මේක වුණා කියලා කිව්වට අඩුතරමේ ඇඟලුම් කර්මාන්තය මේ රටේ හරියට ස්ථාපනය කරලා විදේශගත ශ්‍රමිකයෝ හරියට පිටරට ඇරලා විදේශ විනිමය ඇති කරන ක්‍රමවේදයක් මේ රටේ හැදුවේ කවුද කියනකත් අද සමහර අයට අමතක වෙලා තියෙනවා. ඉතින් අපි සංචාරක කර්මාන්තය දිනු වෙනවා නම් හොඳයි. නමුත් අද සංචාරකයෝ මේ රටට එන්නේ නැති විත්තිය මේ තියෙන තත්ත්වයත් එක්ක මොනම හේතුවකටවත් ගෙන්නන්න බැරි විත්තියත් අපි දන්නවා. දැන් විදේශ රජයේ රැකියා කරන අයට විදේශගත වීමට අවස්ථාව ලබා දෙන්න කියලා අපි දැක්ක ජනාධිපතිවරයා ඊයේ පෙරේද කියනවා. අපි අහන්නේ මේ රජයේ අද ඉන්න රජයේ නිලධාරීන් සමහර වෙලාවට අපේ විශ්වවිද්‍යාලවල උපාධිය ලබා ගත්තාය. අපේ විශ්වවිද්‍යාලේ ඒ අයට ඒ මට්ටමේ රැකියාවක් ලබා දෙන්න නම් අපේ විශ්වවිද්‍යාලයේ උපාධිය මොනතරම් දුරකට ලෝකේ රටවල් පිළිගන්නවද කියන එක ඉස්සෙල්ලා කල්පනා කරලා බලන්නට ඕනේ. විශේෂයෙන්ම මේ වගේ එහෙම නැත්තම් අනිත් කනිෂ්ඨ නිලධාරීන් හැටියට ඉන්න ඒ අයට මොකද්ද තියෙන විදේශගත ශ්‍රමිකයෝ හැටියට මොකද්ද යන්න තියෙන අවස්ථාව කියන එක බලන්න ඕනේ. මේක මේ එකපාර්ට අර කාබනික පොර ගෙනල්ලා මේ කාබනික පොර රසායනික පොර නවත්තන්න කාබනික පොර ගෙනාවා වගේ මේ වගේ තීන්දු తీරන එකපාර ගහෙන් ගෙඩියෙන්නා වගේ ගන්න බෑ. මේක මේවට වැඩපිළිවෙලක් තියෙන්නට ඕනේ. එහෙම නැත්තම් මේ ශේෂ්ඨයක් අධ්‍යාපන කරිකියුලම් එක ඇතුළෙම ඒගොල්ලන්ට ඉදිරියේදී ඒගොල්ලෝ කරන්න බලාපොරොත්තු වෙන දේ සම්බන්ධයෙන් ඒගොල්ලන්ට විධිමත් වැඩපිළිවෙලක් වැඩසටහනක් අධ්‍යාපනයක් ඒ අයට ලබා දීලා තමයි ඊට පස්සේ විදේශගත ශ්‍රමිකයෝ හැටියට යවන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා විශේෂ පුහුණුවකට ඒ අය යොමු කරන්නට ඕනේ. මම නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික්කයේ බහුලව තේ කර්මාන්තය සහ මැණික් ව්‍යාපාරයේ තියෙන දිස්ත්‍රික්කයක්. තේ කර්මාන්තය නිසා අද අපි කියන්නට ඕනේ ලක්ෂ සාමාන්‍යයෙන් දිස්ත්‍රික්කයේ ජනගහනේ ලක්ෂ 10ක් විතර එතන ජීවත් වෙනවා. වාහන විතරක් 5000කට 6000කට ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම කර්මාන්තයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. අපි කියන්නේ සිය කර්මාන්තයේ යෙදිලා ඉන්න අයට කරුණා කරලා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. අද කුඩා තේවතු හිමියෝ ලක්ෂ 2කට ආසන්න ජීවත් වෙන දිස්ත්‍රික්කයක් ලක්ෂ 6මාරක විත කුඩා තේවතු හිමියෝ පමණක් ඉන්න රටක මේ හැම කෙනෙක්ම කිසිම කරදරයක් නැතුව ජීවත් වෙන්නේ සිය කර්මාන්තය නිසා. එහෙමනම් ගරු මූලාසනාරුවට මන්ත්‍රීතුමනි දැන් අගමැතිතුමාගේ වැඩපිළිවෙලවල් තුළ අඩුතරමේ තේ කර්මාන්තයට අවශ්‍ය කරන ඉන්ධන ටික හොඳ දලු දෙන්න හොඳ පහසුකම් ප්‍රවාහන පහසුකම් තියෙන ඒ අයට ඒක අවශ්‍ය වෙනවා. ඒ වගේම ඇඟලුම් ශේෂයට සේවක ප්‍රවාහණයට මේ හැම එකකටම මේ අයට මේ විදේශ විනිමය මේ රටට ගේන කර්මාන්තවලට මැණික් කර්මාන්තවලට අද මැණික් කර්මාන්තේ කඩාවැටලා තියෙනවා. මොකද ඒ අයට තෙල් නැතුව ඒගොල්ලෝගේ අංශ සූත්‍ර පාවිච්චි කරන්න විදියක් නැහැ. මේ හරි විධිමත් වැඩපිළිවෙලක් මේ කර්මාන්ත ගෙනියන්න අඩුතරමේ ඒ අයට අවශ්‍ය කරන ඉන්ධන ටික ලබා දෙන්න ඒ පහසුකම් ටික ලබා දෙන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලා අපි මේ වෙලාවේදී හිල්ලීමක් කරනවා. ඒ වගේම තමයි විදේශ විනිමය අපේ රටට එන්නේ කොහොමද, අපෙන් යන්නේ කොහොමද කියන එක ගැන පුංචි පුංචි මං හිතන්නේ හොසයා බැලීමක් කරොත් හොඳයි. අද බලන්න උසස් අධ්‍යාපනයට පිටරට ගිහිල්ලා ඉන්නවා විශාල පිරිවසක් දරුවෝ. ඒ දරුවන් වෙනුවෙන්
Time's up, please wind up.
Give me 1 minute, sir, please. ඒ දරුවන් වෙනුවෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අපි පිටරට ඒ අරලා ඉන්න දරුවෝ වෙනුවෙන් ඇයි එහෙම අරින්න සිද්ධ වුනේ? ඇයි මේ වගේ විදේශ විනිමය මේ ඩොලර් අරලා ඉවර වෙලා ළමයින්ට පිටරට කෝටි ගාණක් වියදම් කරලා ඇයි උගන්නන්න වෙලා තියෙන්නේ? ඉතින් මේ පිළිබඳව අපිත් අපි කැමැති ඕන වෙලාවක අපේ දායකත්වය දෙන්න. හැබැයි ආණ්ඩුව වලට සම්බන්ධ වෙන්න එහෙම නැත්නම් තනතුරු ගන්න නෙමෙයි. අපි ඕනම වෙලාවක සූදානම් රට අද පත් වෙලා තියෙන සතෙන්. ඒ වගේම තමයි මේ අත්‍යවශ්‍ය භාණ්ඩ හැටියට තියෙන හාල් ටික පරිප්පු ටික මේ වතුකරේ එහෙම නැත්නම් ගම්වල මිනිස්සු ජීවත් වෙන පාන් පිටි ටික මේ සීනි ටික මේවට ක්‍රමවත් වැඩපිළිවෙලක් මිල පාලනයක් ඇති කරන්න කියලා කරනවා. මේ රටේ නීතිය හදන්න ආරක්ෂාව හදන්න ආපු මිනිස්සයා අඩුතරමේ සීනිවල මිල හාල් ටිකේ මිල පාලනය කරගන්න බැරි තත්ත්වයකට මේ රට පත් කරලා තියෙනවා. අපි හැම තිස්සෙම කියන්නේ මේ අසමත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉන්නකම් මේ රට කිසිම විදියට නිවැරදි දිශාන්තියකට යන්න වෙන්නේ නැහැ. එයා ගෙදර යනකම්ම මේ තත්ත්වය අපිට කවදත් මුණ දෙන්න වෙනවයි කියන එක ප්‍රකාශ කරමින් වැඩි වෙලාවක් ලබා දීපු ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
ඊළඟට ගරු සම්පත් අතුකුරාල මහත්මයා
මුලස්සන අරූඩ
මිනිත්තු 7ක්
ගරු මන්ත්‍රීතුමනි, ඊයේ සහ අද දිනේ මේ විවාදයේ පැවැත්වෙන අතරේ විශේෂයෙන්ම වෙනදාටත් වඩා පාර්ලිමේන්තුවේ කතා කළ මන්ත්‍රීවරුන්ගේ පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා සාධනීය අදහස් ප්‍රමාණයක් මතුවන මං හිතනවා වෙනදා පාර්ලිමේන්තුවේ එකිනෙකාට දෝෂාරෝපණය කරගන්න පිරිස මම දැක්කා ඊයේ සහ අද දිනේ. එයින් මිදිලා යම් ප්‍රමාණයක් මේ පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා සාධනීය යෝජනා ඉදිරිපත් කරනවා. නමුත් සමහර වෙලාවට පාර්ලිමේන්තුව තුළින්ම තමයි අපි පසුගිය කාලය තුළ ජනතාව අතර මහජන නියෝජිතයා ප්‍රතික්ෂේප වීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පිළිබඳව ජනතාවගේ දේශයේ වෛරය වැඩි වෙන විදිහට පාර්ලිමේන්තුව තුලින්ම තමයි මාතෘකා ලබා දුන්නේ. මේ පසුගිය කාලයේ පුරාම අපි දැක්කේ සෑම දවසකම පාර්ලිමේන්තුව රැස්වෙන සෑම දිනයකම පාර්ලිමේන්තුවේ උදෑසන කාලය රීති ප්‍රශ්න වගේම වරප්‍රසාද ප්‍රශ්න පාවිච්චි කළා ජනතාව අතර පාර්ලිමේන්තුව පිළිබඳ අප්‍රසාදයක් ඇති වෙන විදිහට ජනතාවගේ හදවත් තුළ වෛරය ඇති වෙන විදිහට පාර්ලිමේන්තුව තුළ කටයුතු කරා. මම හිතන මේකේ මිදිර යම් ප්‍රමාණයක් ඊයේ සාද දිනේ සාධනීය අදහස් මේ විවාදය තුළ ඉදිරිපත් කරා සියලු මන්ත්‍රීවරුන්. මම හිතනවා අද ආර්ථික ස්ථාවරය ඇති කරගන්නට කාඩත් ඒ අවශ්‍යතාවය ඇති වෙලා තිබෙන වෙලාවක සමහර වෙලාවට තාමත් උත්සාහ ගනිමින් ඉන්නවා කීප දෙනෙක්. දේශපාලන අස්ථාවරයි කියලා ව්‍යවස්ථාවෙන් පිටත විසඳුමක් මේ සඳහා සොයන්නට තවමත් මාන බලන, තවමත් උත්සාහ කරන, ඒ වෙනුවෙන් කැසගවන පිරිසක් නැතුවාම නෙමෙයි. මේ ආර්ථික අර්බුදෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පීඩාවට පත් වෙලා ඉන්නවා. ඒ පීඩාවට පත් ජනතාව අද දිලිඳුකම සමෘද්ධි ප්‍රතිලාභයෙන් හෝ සමෘද්ධිය ලැබීමට සුදුසු ජනතාවගෙන් අද මනින්න බැරි තරමට ජනතාව පීඩාවට පත් වෙලා ඉන්නවා. විශාල පිරිසකගේ රැකියා හිමි වෙලා තියෙන මේ තත්ත්වය තුළ ඒ රැකියා වෙනදා ඉතාම ඉහළ මට්ටමේ වැටුපක් ලබා ගන්න රැකියා පවා අනතුරට ලක් වෙලා තිබෙන මේ තත්ත්වය තුළ අද බලශක්ති අර්බුදය තුළ ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩ හිගය තුළ ඒ වගේම නිෂ්පාදන සඳහා අවශ්‍ය කරන පහසුකම් නැතිවීම තුළ ඒ අරුබුදයට පත් වෙච්ච අය පවා අද පීඩාවට ලක් වෙච්ච වෙලාවක් මේ වෙලාව. ඒ නිසා මම විශ්වාස කරනවා ඒ වෙනුවෙන් පළමු අවධානය මේ රටේ මේ ආර්ථික අරුබුදය විසඳීම සඳහා අපි යොමු කරනවා නම් මා විශ්වාස කරනවා මේ වන විටත් රටේ විදේශ විනිමය රැගෙන කර්මාන්ත පිළිබඳව මේ රජයේ අවධානය යොමු යුතුයි. තේ කර්මාන්තේ කුරුඳු කර්මාන්තය එවැගේම ඇඟලුම් කර්මාන්තය සහ විදේශ විනිමය තවමත් මීටර ගෙනෙන කර්මාන්ත ඒ වෙනුවෙන් පහසුකම් ලබා දීමේ ක්‍රමවේදයක් සැකසිය යුතුයි. අවශ්‍ය කරන බලශක්ති ඉන්ධන සපයන්න අවශ්‍ය කරන ප්‍රවාහන ක්‍රමවේද සකස් කරන්න එවැගේම සහන මිලකට පොහොර ටික දෙන්න ක්‍රමවේදයක් රජය මගින් සකස් කර යුතුයි. අද මේ රජයේ බලයට පත් වෙනකොට රුපියල් 70.80 තිබුණු අමු තේදළු කිලෝවක මිල අද රුපියල් 250-260 දක්වා වැඩි වෙලා තිබෙනවා. මේ රජයේ බලයට පත් වෙනකොට රුපියල් 1500 තිබුණු කුරුඳු කිලෝවක මිල රුපියල් 4500-4700 අතර වෙලා තිබෙනවා. හැබැයි ඒකේ වාසිය ජනතාවට ලැබෙන්නේ නැහැ. ඒ වාසිය ජනතාවට ලැබෙන්න නම් අවශ්‍ය කරන මේ ආර්ථික අර්බුදය විසඳිලා ජනතාවගේ නිෂ්පාදනවලට මේ ඉහළමින් ලැබෙන්නට ඕනි. ඒ ජනතාවට අවශ්‍ය කරන පහසුකම් ටික ලැබිලා පොහොර ටික ලැබිලා තෙල් ටික ලැබිලා ප්‍රවාහනය කරන පහසුකම් ටික ලැබිලා ඒ පහසුකම් ලැබුණොත් තමයි මේ ලැබෙන ඉහළ මිලෙන් ජනතාවට වාසියක් ඇති වෙන්නේ. මම මේ වෙලාවේ තේ කර්මාන්තයට එහෙම නැත්නම් ඇඟලුම් කර්මාන්තයට මේ වෘත්තීය සමිති ත්‍රස්තවාදය ඇතුල් නොවීම ගැන
යම් සතුටක් තියෙනවා මන්තුමා.
යම් සතුටක් අපේ හදවත්වල තියෙනවා. හැබැයි හෙට අනිද්දා මේ වෘත්තීය සමිති ත්‍රස්තවාදය අත තියන්න බැරි වුණේ තාම තේ කර්මාන්තයටයි ඇඟලුම් කර්මාන්තයටයි විතරයි. මම ඉල්ලනවා වැඳලා ඉල්ලනවා අපේ ජනතා විමුක්ති පෙරමුණ නායකතුමා ඇතුළු මේ කණ්ඩායමෙන් මෙහෙට රාජ්‍ය ආයතන වෙලාගත්ත වෘත්තීය සමිති ත්‍රස්තවාදය මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එනතුරු මාස 6කට අත්තිටවන්න ඔබතුමන්ලගේ මේ වෘත්තීය සමිති ත්‍රස්තවාදය රාජ්‍ය ආයතන අකර්මණ්‍ය කරන අද රාජ්‍ය සේවකයා පීඩාවකින් ඉන්නේ. මේ පීඩාව පාවිච්චි කරන්න එපා. මේ රටේ නැවත වතාවක් මේ රටේ අකර්මණ්‍ය කරන්න. ඔබතුමන්ලා කොවිඩ් වසංගතයේ වෙලාවේ ඔබතුමන්ලා මේ රට වැහුවේ නැත්තම් වහනවා කියලා කිව්වා. කොවිඩ් වසංගතයේ වෙලාවේ විදේශීය රැකියා කරන අයට කිව්වා එක ඩොලර් එකක් මේ රටේ එවන්න එපා කියලා. අද නැවත වතාවක් මේ රටේ සංචාරකයන් එක සංචාරකයෙක් නැවත රටට එන්න නැති විදියට මේ රටේ උද්ඝෝෂණ වැඩ වර්ජන මේ රටේ අරගල තුලින් මේ රට නැවත වතාවක් අකර්මණ්‍ය කරන්න ඔබතුමන්ලා දායක වුණා. ගෙවල් ගිනි තියලා ගෙවල් කුඩුපට්ටම් කරලා මේ මොනව කරත් අපේ හදවත්වල වෛරයක් නැහැ. හැබැයි අපි ඉල්ලනවා ඔබතුමන්ලගෙන් මේ ආර්ථිකය ගොඩනගන්නට යම් කාලයක් ඔබතුමන්ලගේ වෘත්තීය සමිති ත්‍රස්තවාදය අවසන් කළා ඒක අත්හිටවල උදව් කරන්න. ඔබතුමන්ලගේ මේ වෘත්තීය සමිති ත්‍රස්තවාදය ඔබතුමන්ලා ආයතන විශාල ප්‍රමාණකින් කප්පන් අරගෙන ඔබතුමන්ලගේ ගිණුම බිලියන ගණනින් වැඩි කරලා තියෙනවා. දැන් මේ කප්පන් ගැනීම නතර කරන්න. රාජ්‍ය ආයතන වෘත්තීය සමිති ත්‍රස්තවාදය යම් තරමකට ඔබතුමන්ලා විරාමයක් දීලා අඩුතරමේ මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන මේ රට උදව් කරන්න මේ වෙලාවේ. ඔබතුමන්ලා වවන්න අගමැතිතුමා වවමු කියනකොට අනිත් පැත්තෙන් ඔබතුමන්ලගේ නායකයෝ කියනවා වවන්න නෙමෙයි දැන් තියෙන්නේ පෙරලන්න කියලා.
කරු මන්ත්‍රීතුමා කාලිවරයි.
ඔබතුමන්ලා ඒ මේ රටේ ජනතාවගේ හදවත්වලට වෛරය නොදී මේ රටේ ජනතාවගේ හදවත්වලට මේ පාර්ලිමේන්තුවෙන් මේ නායකයෝ විදියට ඒ ජනතාවගේ වෛරය දෙන්න නැතුව වෛරය වපුරන්න නැතුව නැවත වතාවක් මේ රට සාමකාමී රටක් විදිහට මේ රට ඉස්සරහට ගෙනියන්න උදව් කරන්න කියලා ඔබතුමන්ලගේ අපි ඉල්ලනවා. ඒ නිසා අගමැතිතුමාට ජනාධිපතිතුමාට මේ රටේ මේ මොහොතේ මේ ආර්ථික අර්බුදය විසඳන්න පාර්ලිමේන්තුව විදියට උදව් කරන්න අපි හැමදෙනාගේම වක්කීමක් යුතුයකමක් තියෙනවා. මේ වෙලාවේ සීපත් කරනවා භූමි ස්තුති මන්ත්‍රීතුමනි.
භූමි ස්තුති.